अंक 4 गरु रोहन भंडार मंत्रितुमा कुशकर्म पश्चापत इडम सह वारी मार्ग अमात्युमागे असीमट
मम अहनवा गरु कथानायकतुमनि
गरु कथानायकतुमनि रोहन भंडार मंत्रितुमागे प्रश्ने एक पिलितुर दिदास पहलव अलाबाई दिदास दास अलाबाई दिदास दात अलाबाई दिदास पहलव अलाबाई दिदास दास अलाबाई दिदास दाहत अलाबाई दिदास दहाट अलाबाई दिदास दहानमी अलाबाई दिदास बीस अलाबाई दिदास बीसी के सीट दिदास बीसीतुन दक्वा वीअली मंडली अमसम गिनुम पिलिवर के लिए मी प्रमाद मंडल राजय साहतिक मिल यात्रते वन अतर एम वी तोग वी हो सहल बावट पातकर अलिविकर एते राजय विसिंग गानुलेबु विविध प्रतिपत्ति तीरन मत मिलदी गानुलेबु मिलट वडा अडु मिलकटाई एबविं गोविया आरक्षा किलीम संदहा इहल मिलकट वी मिलदी गनीम सहा राजे तीरन मत पारिभोगिक आरक्षा किलीम सदहा वेलंदपोले सहल मिल पालने किलीम वेनुवें वी अलवि किलीमी सहल वी अलवि किलीमी दी एकिनिकट गटन अरमुनु देकाक इतु करगनी मत या में दी सुभाविक अलाबयाक दरी मत सीधुव एत मेके करु मंत्री तुमा एतरम मेके तमाई में युदागन तीन मूल धार्मी तोट मेकट यटत्व तमाई विशाल तुन पिलितुर दिदास विशिपहा वर्षे सीट गोवियाट साहतिक मिलक लबा गेन वेलंदपोल सहाल मिल पालने के लिए मत मेधिहात भी में अपेक्षा विं दिदास विधियातर विशिपहा महाकान्ने सीट वी मिलदी गेनी मत सलसुम कर एत ए विन विं पहात क्रिया मार्ग मेवन विटात आरंभ कर एत अबलं तत्पे पावतीन गबडा अमात्यांश प्रतिपादन मत अलुत्पड़िया काटयुत सिद्धि के लिए आरंभ कर दैनट वी अलि मंडली उग्र सेवक हिगिया पवतीन बैवीं अमात्यांश मगिंग संबंधीकरणे कर वी मिलदी गेनीम सदहा निर्धारित कंडायमक अनुक्त किलीमट सलसुम कर एत वी मिलदी गेनीमी वेडसटहान क्रियात्मक किलीम सदहा अवश्य अरमुदल महाभांडागारीं हो महाभांडागार अपकड़िया मत ओडपन नायक लेस राजे सतु बैंकु मगिम मुदल लबागिन क्रियात्मक किलीमट बलापुरुत्तुवे आयान अदाल नोवी
स्तुति अंतना करु अमत्तुमनि मांगितान्ने इदिरी क्रियामार्ग गनीम संबंधव अवदान यमु करला दिना बहुम स्तुतिवंत वेनो विशेषयेन्म अद्दवस वेनकोट ओबतुमला दन्ना वेनदपुले सहल मिल विशाल वशयेन इहेल गिल्ला तियेनो अभी राज्य विद्य पहुगे काल सीमा आनयन किरीमट पवा आंडो यमुनवा नमु साधारण विद्यट आंडो मध्यात्म आंडो मंगिताने वेलंदपुले सहल हिगय पियवीमट उत्साह करना साधारण मिला पारिभोग लबादीम वेनुवें आंडो पैत मध्यात्म कभी दाकिन हेतु तम रुपये हटपहाक बद्दक नियम तेक् सामान देशी वेलंदपुले मिलटम आनयन के सहल मिल बलापुर හෙට දවසේ මේ රටේ වී නිෂ්පාදනය වෙනවා වෙළඳ පොළට එනවා. ඒතකොට වී නිෂ්පාදනය ලැබෙනකොටත් බුදුමාලා මේ නිෂ්ප විලම් හාල් මිලව පවත්වාගෙන යෑම සඳහා පවත්වාගෙන යෑම හරහා ඒ මේ විලම අපේ වී ගොවියන්ට ලබා දීමට කටයුතු කරනවා.
දැන් මෙහෙමයි මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම පෞගේ කාලේ ගත්තොත් මේ මෑතක මේ ආණ්ඩු පෙරළිය වෙන්ද මාස දෙකකට තුර එහා පැත්තේ රුපියල් 120ට ගත්තු වී ඒ එක වී කිලෝ එකක් වෙනුවෙන් රුපියල් 10කට ආසන්න මුදලක් රජයේ අමතරව දරලා තියෙන උරගාස්තු මුරගාස්තු ගබඩගාස්තු ආදී වශයෙන් ඒ වී කිලෝ එක රුපියල් 80ට පැවති ආණ්ඩුව වික්කා. ඊට පෙර ආතුව වී කිලෝ එක රුපියල් 50ට ගත්තු වී කිලෝ එක රුපියල් 24ට වික්කා. එතකොට මේ මේ මිනිම ක්‍රියාවලියක් තමයි පෞගේ කාලේ සිද්ධ වුණේ. එතකොට රජයේ ගබඩාවල ඊට අදාළ ඔබතුමාට ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ හැරිසංගමතුමාගෙන් තව විස්තර ගන්න පුළුවන්. අර 50යි කතා 24 එක. එතකොට දැන් මේ පහුගිය කාලේ පුරාවට රජයේ ගියලා යල කන්නේ වී ගත්තේ නැහැ. වී අටයක්වත් ගත්තේ නැහැ. රජයේ ගබඩාවල තිබුණු වී ටිකක් විකුණා. අපි ආණ්ඩුව බාර ගන්නකොට මහ කන්න පටන් ගන්නේ. මහ කන්න ආරම්භ කරනකොට ගොවි ජනතාව යල කන්නේ වී ටික අස්වනු වී ටික විකුණනවා. ඒ ඇත්තටම රජයේ සතුවක් වී
නැහැ.
ගරු කතානායකතුමනි, දැන් මේ අපිට ප්‍රශ්න අහන්න දෙන්නෙත් නැහැ. අහපුවාම ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනකොට යන්නේ කොහෙද මල්ලේ පොල්? මං ඇහුවේ වෙන කතාවක්, මෙයා දෙන්නේ වෙනකොද? මං ඇහුවේ දබන කන්නේට වී වලට මේ මිල ලබා දෙන මේ අද දින වර්තමාන මිලට සාපේක්ෂව කන්නේ අස්වෙන්වලපුවාම වීඑල් මණ්ඩලයේ විදියට ගොවියට ලබා දෙන මිල මොකද්ද කියන්නේ? මේ මොකද්ද කියන්නේ? හරිසල්ලාගේ ප්‍රශ්න අහන්න මම මෙතෙන්ට යන්න ඕනේ. ඔබතුමාගෙන් අහන්න ඕනේ. මං හරිසන්ගෙන් අහනවානේ. පාර්ලිමේන්තුවේ හරිසන් කෙනෙක් නැහැ කියන්නේ ඔබතුමාට වැඩි හොඳට මම දන්නවා.
ගරු නියෝජ්‍යතුමා,
ප්‍රබුද්ධි. හරි, මට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. හරි, මං ඒකට උත්තර දෙන්නම්. හරි, වී මිල සම්බන්ධයෙන් නම් වී මිල සම්බන්ධයෙන් ඒක මං උත්තර දෙන්නම්. ඔබතුමා ඇහුවේ හාල් ප්‍රශ්නේ. ඒතකොට හාල් ප්‍රශ්නේ ගැන කියනකොට ඒකට අතාල ඉතිහාසයක් තියෙනවනි. ඒකත් මතක් කරගන්න ඕනි. හරි, ඔබතුමා අහපු ප්‍රශ්නේ මං උත්තර දෙන්නම්. ඔබතුමා අහපු ප්‍රශ්නේ මං උත්තර දෙන්නම්. අපි කියනවා දැන් ඒකට උත්තර දෙන්න යන්නේ කරුණාකර අහගන්න.
හරි, උත්තර දෙන්න වෙනවා.
ඉදිරි දැන් තව ලබන මාසේ අග වෙනකොට ගොයන් කපන්න පටන් ගන්නවා ගොඩවි. ඊට පස්සේ පෙබරවාරි මුල විතර වෙනකොට මැද විතර පටන් ගන්නකොට සුළු වාරි කැපෙනවා. පෙබරවාරි අග වෙනකොට මහ වාරි කැපෙනවා. එහෙමනම් අන්න ඊට අදාළව වී මිලදී ගැනීමට අදාළ සියලු කටයුතු අපි සූදානම් කරගෙන යනවා. එතනදී ගොවියගේ වී කිලෝ එකක නිෂ්පාදන වියදම ගණන් බලලා ඊට ගැළපෙන විදිහට ගොවියට සාධාරණ ලාභයක් එන විදිහට අනිවාර්යෙන්ම ගොවියට අසාධාරණයක් නොවන විදිහට වී කිලෝ එකේ සහතික මිලක් අපි ඉදිරියේදී නියම කරනවා. ඒ වගේම තමයි එතනදී හාල් පාරිභෝගිකයත් අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒකට ගැළපෙන හාල් වලට අදාළ සහතික මිලකුත් අනිවාර්යෙන්ම නිර්මාණය කරනවා. ගොවියයි පාරිභෝගිකයයි දෙන්නම ආරක්ෂා කිරීමට අදාළව අනිවාර්යෙන්ම ඍජුව අපි තීන්දුව ගන්නවා.
ගොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපි ප්‍රාර්ථනා කරනවා දැන් අද මේ වෙළඳ පොලේ තියෙන මිලට මෙතුමලා සාධාරණීත්වය කරන්න හදන්නේ මේ මිලත් එක්ක පරිභෝගිකයන් මේ මිලනේ. ඒකට ගොවියටත් එනකොටත් මේ මිලට සාධාරණත්වයක් ලබා දෙන්න කියන එක අද 9000කට ඉහළින් වීමිටි යනවා නම් ඒකට සාධාරණත්වයක් ලබා දෙන්න කියන එක ඔබතුමාලට මතක් කරනවා. ඒ වගේම ඔබතුමාලා කොච්චර ප්‍රමාණයක් දැන් මේ අපි දන්නවා VLM මණ්ඩලයට එක පැත්ත කියන කාරණේ තමයි මුදල් නැති ප්‍රශ්නේ එනවා. හැමදාම භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනකන් ආණ්ඩුව දිහා බලාගෙන ඊට පස්සේ කියනවා අපි ඕනතරම් මුදල් කෘෂිකර්ම තුරුන්ගෙන් දැක්කේ අපිට මුදල් ලැබුණොත් අපි වී ගන්නවා. නැත්තම් නැහැ. එතකොට ඔබතුමාලා දැම්මම දැන් මේ විවිධ කාරණවලට ඔබතුමා දන්න පොහොර දාන්න යනකොට තාම මේවා ක්‍රියාත්මක වෙලා නැහැ. කන්න අවසන් වෙලා මේ වී ටික ගොවියගෙන් නැත්තම් මේ මෝල් හිමියන් ගාවට ගියාට පස්සේද මේ කටයුත්ත රෙවන්නේ? ඔබතුමාලා කොච්චර වී ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තු වෙනවද? ඒක සඳහා මුදල් ලබා ගන්න ක්‍රමවේද මොකද්ද? මේක සඳහා ඔබතුමාලා වී මිලදී ගැන අනිත් පැත්තෙන් තියෙන ප්‍රායෝගික ප්‍රශ්න තමයි මේකේ මිල නියම කරාට වී මුදල් වෙන් කරලා තිබ්බට වී ගබඩාවලට එන්නේ නැහැ. ප්‍රායෝගික කාර්යය ඔබතුමාත් දන්නවා භූතයා කියන මැෂින් එකෙන් වී අස්වැන්නලපුවාම වී තෙතයි. එතකොට අපේ රටේ අද වෙනකොට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ ගොවියගේ වී ටික මේ තෙත බර අයින් කරන්න වේලවන්නට කමත් වල දාන්න කමත් ඉඩ නැහැ පාරවල් දිගේ වලනවා ඒවා කර කර ඉන්න ගොවියට ඊට පස්සේ දවස් ගාණක් ඒ තැන් වල ඉඩ නැති නිසා ගෙවල් වල ගබඩා කරගෙන ඉන්න බා වීටික මඩි වෙනවා ඒ නිසා ඉක්මනින්ම වීටික අලෙවි කරන්න ගොවියා පෙළඹිලා ඉන්නවා එතකොට ඔබතුමාලා කොච්චර ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තු වෙනවද එතකොට මේන් මේ කියන ගොවියාගේ වීටික වේලා ගැනීමට අවශ්‍ය කරන කාරණේට ප්‍රායෝගික විසඳුමක් නොදී ඔබතුමාලා ගබඩා වල මෙච්චර ඉඩ ගන්න කියලා උත්සාහ කරාට එන්නේ නැහැ කියන එකත් එන හින්දා ඔබතුමාලා කොහොමද මේ ඉලක්කය සපුරා ගන්න කියන එක පොඩ්ඩක් අවබෝධ කරලා කියනවා
බොහොම වැදගත් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ මෙතෙ පැවති පාලකයෝ විසින් ආණ්ඩු විසින් තමයි ගොවි ජනතාව මහපාරේ වීවේලන තැනට පත් කරලා තියෙන්නේ රජයේ සතුව අඩුගානේ ඩයර එකක්වත් නැහැ සයිලෝ ගබඩා රජයේ සතුව මොකක්වත් නැහැ හරියට සක්‍රිය වෙන වීමෝල් රජයේ සතුව නැහැ ඒ එහෙම තත්ත්වයක් ඇති තමයි මේක අපි බාරගෙන තියෙන්නේ ඒ පරිසරය ඇතුලේ අපිට වී මිලදී ගන්න ගියපහම එන ගැටලු තමයි අතන අපි දැන් සැලසුම් කරලා තියෙනවා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න දින් තියෙන ගබඩාවල වී මෙට්‍රික් ටොන් 326,000ක් ගබඩා කරන්න පුළුවන් ගබඩා තියෙනවා 353ක් වියලි මණ්ඩලයේ සතු ගබඩා සහ ආහාර දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතනවලට අයිති ගබඩා එතකොට මේ ගබඩාත් ගත්තාම වී ගබඩා කිලීමට සුදුසුකමක් වෙන්නේ නැහැ ගොඩක් ඒකත් එක තමයි රිපයර් කරන්නේ ඊට පස්සේ කමතින් වී ටික ගත්තාට පස්සේ මේ වී 114 දක්වා තෙතබර ඉවත් කරන්න ඕනේ ඊට අදාළ රජයට කිසිම පහසුකමක් නැහැ එතකොට එහෙම තත්ත්වයක් තමයි පෞගේ කාලේ පාලනයම් විසින් ගොවි ජනතාවට මේක අත්පත් කරලා දීලා තියෙන්නේ ඊට යටත්ව තමයි අපිට වී ගන්න සිද්ධ වෙන්නේ කොහොම නමුත් දුෂ්කරයි ඒ දුෂ්කරතාවය මැද්දේ වුණත් අපි අනිවාර්යයෙන්ම ඒ වී මිලදී දැන් ගිය පවු ගිය කන්නවල වී මිලදී ගත් එනේ ආණ්ඩුව ගිය කන්නේ වී අටයක්වත් ගත්තෙත් නැහැ ඒ තත්ත්වයන් ඇතුලේ අපි එහෙම කරන්නේ අර දුෂ්කරකම් මැද්දේ වුණත් පෞද්ගලික අංශේ තියෙන ඩයර් මේව පාවිච්චි කරලා එයාගේ සහයෝගය අරගෙන රජය යම් පංගුවක් වී මිලදී ගන්නවා ඒ වගේම කුඩා මධ්‍ය පරිමාණ මෝල්ලිම් යටත් වී මිලදී ගැනීමට අදාළ තියෙන බාධාවන් ඉවත් කිරීමට අපි උපරිමයෙන් මැදිහත් වෙනවා ඒ වගේම මහ පරිමාණ මෝල්ලිම් යත් එතකොට වී මිලදී ගැනීම ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඒතකොට මෙතන පාර්ශ්ව තුනක් ඉන්නවා දැන් තියෙන්නේ පාර්ශ්ව එකයි ඒක පාර්ශ්වයයි පාර්ශ්ව දෙකක් මේක අකර්මණ්‍ය කරලා එවනම් මෙන්න මේ අකර්මණ්‍ය කරපු පාර්ශ්ව දෙක සක්‍රිය කරන කටයුත්ත අමාරුවෙන් උනත් අපි ඉස්සරහට කරලා ගොවියයි පාරිභෝගිකයයි දෙන්නම ආරක්ෂා කිරීමට අනිවාර්යෙන් මැදිහත් වෙනවා
මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ගරු ඇමතිතුමනි මේ අපි ඕන තරම් මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට ওই ප්‍රශ්න ටිකම ওই විදිහටම උත්තර ඇහුවා. දැන් මේකට ඔබතුමාලා මේ වෙනකොට ලබා ගන්න උත්සාහය මොකද්ද මේ සඳහා ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ මොකද දැන් පොහොර සම්බන්ධ ඉවරයි දැන් තව මාසෙකින් අපිට වී ලැබෙන්න පටන් ගන්නවානේ. දැන් උත්සාහ කරනවා කියලා කියලා දැන් මේකට ඔබතුමාලා ප්‍රායෝගිකව මොකද්ද මේනට අරන් තියෙන්නේ? ක්‍රියාමාර්ග
දැන් අතුරු ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන්. දැන් කොහමද තුන්වෙනි අතුරු ප්‍රශ්නේ දැව්වා. නමුත් ඒකට
දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලි කිරීමක් කරන්න ගරු
දැන් ඒ ප්‍රශ්නෙට පැහැදිලිවම මම උත්තරයක් දුන්නා. ඒ නිසා මේක අදාළව අපි සූදානම් දැන් මෙතෙක් ආණ්ඩු කරපු අය මොකවත් කිරුවේ නැණි වීමිලිදී ගැනීමට අදාළව ඒ නිසා එතනින් අපිට පටන් ගන්න වෙලා තියෙන්නේ අපිට පටන් ගන්න වෙලා තියෙන්නේ
එතන සංවිධායකතුමා
අපි එතනින් පටන් ගත්තත් අපි මේක අනි
සංවිධායකතුමා
ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ දැන් අපිට අද ප්‍රශ්න 10ක් තියෙනවා අතුරු ප්‍රශ්න දෙකකට සීමා කරලා තියෙන යම් කාරණයක් මතනේ මේ විදිහට ප්‍රශ්න පටන් ගන්න කලින් පූර්විකාවකුයි ප්‍රශ්න පටන් ගත්තට පස්සේ දෙකකට පස්සේ තව එකකුයි දෙන්න ගියොත් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ ඔබතුමාට ඇත්තටම ඔය ගැන උනන්දුවක් තියෙනවා නම් ඔබතුමාට ඇත්තටම ඔය ගැන උනන්දුවක් තියෙනවා නම් කෘෂිකර්ම මාත්‍යංශ සිතකවල සාකච්ඡා කරන්න. හරිද? ඇතිනේ. ඒක කතා කරගමු.
දැන් ගරු මන්ත්‍රීතුමා සභානායකතුමා
විවාදයක් ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි ගරු ඇමතිතුමා ප්‍රශ්න අපි ඔබතුමාගෙන් කරුණාව ඉල්ලා සිටිනවා දැන් මේ ඉන්ටෙන්ෂන් එක තේරුම් ගන්න කියලා මොකක්ද දන්නවද එතුමා ප්‍රශ්නෙට පිළිතුරු දුන්න අතුරු ප්‍රශ්න දෙකකටත් උත්තර දුන්න ඔබතුමා ඔබතුමාගේ බලය පාවිච්චි කරලා එතුමට තවවත් අවස්ථාවකුත් දුන්නා ඊටත් පස්සේ මොකක් අපි කොහොමද පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ ඉතින් මේක මන්ත් මෙතන ඉන්නේත් මහජන නියෝතය මෙතන කවුරුත් පාරවෙදගෙන ගියම පාර්ලිමේන්තුවට අපෝ නැහැ අනික ගරු කතානායකතුමනි අදටයි මේ ආණ්ඩුව ඇමතිවරු දියුරුන් දෙලා මාසයක් කුඹුරු පැහැනවද වී පැහැනවද එච්චර ඉක්මනට ඒකේ හැත්තහයක් කරපුවා තමයිනේ. අදට මාසයයි. අදට ඇමතිවරු අදට නාමල් කරුණාරත්න ඇමතිතුමා දිවුරුන් දීලා අමාත්‍යංශ වැඩබාර නම් මාසයක් නැහැ. අපිට බෙදන්න තිබුණ පෝර අපි එනකොට ලොරිවල පටවලා තිබුණා නම් අපිට පබුවන්න තිබුණා. මේ විනාශ කළ තිබෙත ඒ නිසා අපි ඒ විවාදයට යන්න අපි බොතුමා ඉල්ලා සිටිනවා. ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා, උත්තර දෙනවා. ඇමතිවරු ඔක්කොම ලෑස්තිලා ඉල්ලා තියෙන්නේ. අතුරු ප්‍රශ්න දෙකකට සීමා කරන්න අපි දරු මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන මම ඒක මගේ විශේෂ රදාලා නැති එකටත් අපි උත්තර දුන්නා. හැබැයි මේ වෙන 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 නාඩගම් වලට වෙඩා වෙන ඇජෙන්ඩ වලට අපි අහුවෙන්නේ නැහැ. ඒක වෙන වෙන ඒකට කෙනෙක් හදාගන්න. සෝරි.
ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ප්‍රශ්න අංක 6 ගරු චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා විපක්ෂ සංවිධායක ප්‍රධාන
සංවිධායකතුමනි, මේ දීර්ඝ වේලාවක් මේ සාකච්ඡා කර කර යනවා මේ ප්‍රශ්න ගැන. ඇත්ත වශයෙන්ම 32-2 යටතේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා අතුරු ප්‍රශ්න ඇසීම සහ කාලය සම්බන්ධව කතානායකතුමයි තීරණය කරන්නේ. ඒක වෙනත් අයට තීරණය කරන්න අවශ්‍ය නැහැ.
සභානායකතුමා
ඕනේ ඒ ඔව් ගරු කතානායකතුමනි, ඒකම තිබෙනවා ඔබතුමා මේකේ කස්ටෝඩියන්, ඔබතුමාට උපරිම බලතල තිබෙනවා 138 යටතේ මේකේ පැහැදිලි කරපු නැති දේවල් සම්බන්ධ 138 ඉස්සර තිබුණ දැන් කීයද? ලකසි 38. දැන් ඔබතුමා බලන්න කරු කතානායකතුමනි, 35 වෙනි ස්ථාර නියෝගය ඉතා පැහැදිලිව තිබෙනවා යම් දිනයකදී ප්‍රශ්න සඳහා පැයකට නොවැඩි කාලයක් වෙන් කරනු ලැබිය යුතු අතර කිසිම මන්ත්‍රීවරු එක් දිනකදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න දෙකකට වඩා වැඩියෙන් අසනු ලැබිය. ඒ නිසා ඔබතුමාට නිසි ගෞරවය ඇතුව කියන්නේ ඔබතුමත් මේ ස්ථාර නියෝග 90 තමයි කරන්නේ. ඒ කියන්නේ මේකේ ක්ලියර් නැති දෙයක් තමයි ඔබතුමාට තියෙන්නේ වෙනම ඔතොරිටි එකක්. මම ඔබතුමාට විතෝරෙස් දෙ. ඒ නිසා ගරු සංවිධායකතුමා කිව්වක ඇත්ත. අතුරු ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. තුනක් නෙමෙයි. පැයකට සීමා කරන්න ඕන. අපි එකතු වෙලා ඒ තුමනේ මේ බින්දු කරන්නේ. ඒක මේක ස්ටෑන්ඩින් ඕඩර්ස් වල. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලන්නේ ගරු සංවිධායකතුමා. අපි මෙතන එන්නේ මිනිස්සුන්ට දෙයක් හරි දෙයක් කරන්න. ඔබතුමාලාවිල්ලා තියෙනෙත් ඒකට. කරුණාකරලා ඒකට ඒක මිස්යූස් කරන්න එපා. අපි ඒක ටොලරේට් කරන්නේ නැහැ.
ප්‍රශ්න අංක 6 ගරු චාමර සම්පත් දේශනායක මන්ත්‍රීතුමා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සම්පාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මුලින්ම මම ඔබතුමාට සුබපතනවා. මට ඊයේ සුබපතන්න බැරි වුණා. මොකද හිටපු කතානායකතුමා ලස්සන නමක් තිබ්බා, අශෝක රන්වල සපුමල් අශෝක රන්වල. මැතුමාට කෑල්ලක් අම්මා තාත්තා දීපු නම හොඳ නම තියෙද්දි කෑල්ලක් දාගන්න ගිහිල්ලා කතානායක තම නැති වුණා. නමුත් මම ඔබතුමාට සුබපතනවා. දිගටම කතානායක ධූරේ රැඳී සිටින්න කියලා මම ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, ගරු චාමර සම්පත් මන්ත්‍රීතුමා අසන ලද පළවෙනි ප්‍රශ්නෙට එක උත්තරේ ආ එක 2024 11/25 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි සීමා සහිත ලංකා සත්වස සමාගම සහ සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් ආනයනය කිරීමටද 2024/12/2 දිනදී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත. ඒ අනුව රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව සීමා සහිත ලංකා සත්වස සමාගම සහ සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහල් ආනයනය කිරීමේ කටයුතු සිදු කරමින් ඇත. ආනයනික සහල් සඳහා මෙරට වෙළඳපොළ 2024/12/4 වෙනි දින විවෘත වූ අතර පළමු ආනයනික සහල් තොගය හා සම්බන්ධ රේගු සටහන් 2024/12/10 වෙනි දින ඉදිරිපත් කොට ඇත. ඒ අනුව 2024/12/13 වන දිනට මේකේ උත්තරය හදලා තියෙන ගරු මන්ත්‍රීතුමා 13 වෙනි දිනට මම ඔබතුමාට කියනවා 17 වෙනි දින දක්වා අපතොරතුරු මල්ලඟ තියෙනවා 13 වෙනි දින දක්වා හාල් මෙට්‍රික් ටොන් 1774ක් තැඹු සහල් මෙට්‍රික් ටොන් 1774ක් හා තැඹු සහල් මෙට්‍රික් ටොන් 3065ක් ආනයනය කර රේගුවේ නිදහස් කිරීමට කටයුතු සිදු කරමින් පවතී. මේකේ ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා 2000 ඊයේ දවස වෙනකොට මෙට්‍රික් ටොන් 12000කට ආසන්න ප්‍රමාණයක් රේගුවේ නිදහස් කරලා තියෙනවා විවෘත කරපු ටෙන්ඩර් යටතේ ගෙනාපු සහල්. ආ ප්‍රශ්න දෙවෙනි කොටස අපි ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ආනයනික සහල් සඳහා පාලන මිලක් නම් කරලා තියෙනවා කැකුළු සහල් සඳහා 210යි නාඩු සහල් සඳහා 220යි සම්බා සහල් සඳහා 230යි ගැසට් පත්‍රය මම සභාගත කරන්නම් තුන්වෙනි ප්‍රශ්නය ඔව් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සතුව පවතී ඒ පිළිබඳ වාර්තාවක් තියෙනවා ඔබතුමාට අවශ්‍ය නම් මම ඉදිරිපත් කරන්න පුළුවන් දිස්ත්‍රික්ක 20ක සහල් තොග පිළිබඳව අපි සතුව තිබෙනවා සාරාංශයක් ලෙස ගත්තොත් එම දිස්ත්‍රික් 20ම සහල් තොග 2024 11යි 11 වෙනි මාසයේ මුල් සතිය පස්වෙනිදා වෙනකොට මෙට්‍රික් ටන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් දිස්ත්‍රික් 20ේ මෝල් සතුව පවතිනවා මෝල් 400කට ආසන්න ප්‍රමාණයක 416කට ආසන්න ප්‍රමාණයක තියෙන සංඛ්‍යාතොරතුරු අනුව හතරවෙනි ප්‍රශ්නය මෑතකදී මෑත කාලීන වෙළඳපොළ තුල ඇති වූ සහල් හිගය මෙන්ම සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවයේ සැලකිලටගෙන පාරිභෝගිකයන් වෙත සීගකින් තොරව සාධාරණ මිලකට සහල් මිලදී ගැනීමට මෙන්ම ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමට සහල් ආනයනය කිරීම සිදු කරන ලදී. සහල් ආනයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව විස්තර ටිකක් තියෙනවා අවශ්‍ය නම් කියන්න පුළුවන් නැත්නම් මම සභාගත කරන්න. ඈ ප්‍රශ්නේ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි ගරු වෙළඳ ඇමතුමාගේ ප්‍රශ්නයත් කුෂිකර්ම ඇමතුමාගේ ප්‍රශ්නයත් ඉස්සල්ලාහපු ප්‍රශ්නයත් මේ දෙකම එක සමානව යන්නේ. වෙළඳ ඇමතිතුමයි කුෂිකර්ම ඇමතුමයි අමුඩෙයි ඉතුරු එක මං කියන්නේ නැහැ. දෙක එකට ඉන්න වෙනවා. හරිද? මොකද හේතුව දැන් මේ වෙලාවේදී ගොවියගේ පැත්ත ගන්නවද පාරිභෝගිකයාගේ පැත්ත ගන්නවද කියලා දෙකක්. මේ වෙලාවේ ගන්න වෙන්නේ පාරිභෝගිකයාගේ පැත්ත. මේ වෙලාවේ ගොවියගේ පැත්ත ගන්න බෑ අපිට. පිළිගන්න වෙනවා අපිට. මොකද මේ වෙලාවේ රටේ හාල් නැහැ. රටේ හාල් නැත්තම් තාම ගොවි වීම වල ගොවියොන්ගේ කුඹුරු කැපිලා නැහැ. එහෙනම් දැන් පාරිභෝගික ඇමතුමාගේ පැත්තට ඒක ඇවිල්ලා තියෙන්නේ. ලබන මාසෙන් පස්සේ කුෂිකර්ම ඇමතුමාගේ පැත්තට එනවා. තව මාස දෙකකින් පස්සේ. ඒක නිසා පාරිභෝගික ඇමතුමනි මම ඔබතුමාගෙන් කියන්නම්. මම කර්මාන්ත ඇමති කාලේ මම දන්නවා STC එක තිබ්බේ ආර්ථික අර්බුදයේ තිබ්බ වෙලාවේ STC ආයතනයට දුන්න වෙඩි බෙහෙත්ගෙන. STC ආයතනයේ වෙඩි බෙහෙත් ගෙන්න බැරි වුණා. වෙඩි බෙහෙත් නැති නිසා ගල් කඩන්න මිනිස්සු හිටියේ නැහැ. ගල් කඩන්න මිනිස්සුන්ට බැරි වුණා. STC එකට තාම නැව් හොයනවා. STC එකට එහෙම නැවුත් මේවා කරන්න අමාරුයි. තාම නැව් හොයන STC එක. ඉන්න ගරු ඇමතුමා. මම ඔබතුමාට දොස් කියනව නෙමෙයි. අපේ රජයේ ආයතනත් එක්ක වැඩ කරන්න ගියාම අපි තියෙන ආයතනත් එක්ක වැඩ කරන්න ගියාම නෑ. හතරවෙනි හරස් විදියට බද්ද මෙහෙමයි වානාවා පෝනාපෝ කියලා ගහන්න ඕන ගේම් එකක් මේ වෙලාවේ. හරිද? STC එකට ඉස්සල්ලා හතරවෙනි හරස් විදියට දුන්නනම් 115 බද්ද බලන්න එපා. හාල් ටික මේ වෙනකොට රටට ඇවිල්ලා. ඊයේ වෙනකොට මන් දන්නේ හිරු නිවුස් වල මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ 7600යි නාඩු 3300යි කැකුළු. මට ආවේ ඊයේ දවල් 2 වෙනකොට මැසේජ් එක තිබ්බ ෆෝන් එකේ ගන්න. ඒක අපිට අදාළ නෑ ඇමතුමා. හැබැයි ඇමතුමා මේ වෙලාවේදී රටේ මිනිසුන්ට හාල් දෙන්න මිලකට පාලන මිලකට එකක් අපි කොච්චර පෝර සානාධාරය දුන්නත් අපි කොච්චර ගොවියට උදව් කරත් ගොවියා ඉන්නේ ඩල්ලිගේ පැත්තේ. ගොයන් කැපෙනකොට ගොවියා යන්නේ ඩල්ලි ගාවට. ගොයන් කැපෙනකොට ගොවියා යන්නේ ගොවියා යන්නේ අහවල් තැනට කියන එක අපි දන්නවා. මොකද හේතුව ගොවියට තාම ආණ්ඩුව අපේ රජයන් විශ්වාසයක් තියලා නැහැ. ගොවියට ණයට හරි බඩු ටික ගොවියා දන්නවා ණයට ගන්නෙ හාල් වැඩියෙන් අපි වැඩියෙන් මේක විශ්වාස ගන්න. රුපියල් 20ක් වැඩියෙන් දීලා ගත්තත් වී ගන්න බෑ අපිට. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ මේක මගේ ප්‍රශ්නයක් ගොවියාගේ ප්‍රශ්නයක් වගේම පාරිභෝගිකයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නයක්
ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න අහන්න.
නෑ මම දැන් ඒකත් එක්ක මම මේ ප්‍රශ්නේ අහන්න උත්තරේ එච්චර
හරි ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න කීපයක් ඇහුවා මම ප්‍රශ්නේ තෝරගන්න ඕන නිසා මම එතුමගෙන් ඇහුවේ ඔබතුමා කියනවා වගේ කලින් STC එක හරි ඔබතුමා කියපු ඒවා STC එක විතරක් නෙමෙයි අර වරායෙන් දීපු සුදුළුණු ටිකත් හොරා කන්න තමයි කලින් සතස කට්ටිය try කරේ ඒ නිසා දැන් STC එක වෙනස් කරලා කතානායකතුමනි අපි STC එක වෙනස් කරලා නෑ ඔබතුමා මම උත්තර දීලා ඉන්නම්කෝ STC එකේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරලා තියෙනවා සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ වෙනකොට STC එක හරහා සහල් ගෙන්වීම විතරක් ටෙන්ඩර්ස් හතරක් අපි කොටස් වශයෙන් ගෙන්නානේ ටෙන්ඩර්ස් හතරක් ඕපන් කරලා තිනවා හෙට දවසෙත් 20800ක එක ටෙන්ඩරයක් අවසන් වෙනවා පළවෙනි STC එකේ ටෙන්ඩරේට අදාළව ගරු මන්ත්‍රීතුමා 5200ක් අපි STC එක හරහා ගෙනාවා අඩුම මිල හම්බුනේ STC එකේ ටෙන්ඩරේට රුපියල් ඒ සහල් 19 වෙනිදා අපිට STC එකේ ටෙන්ඩරෙන් එන හාල් පළවෙනි තොගේ අපිට හම්බ වෙනවා එනිසා ඔබතුමා කියන කාරණේ තියෙනවා දැන් STC පළවෙනි ටෙන්ඩර් ඔෆර් කරලා පළවෙනි තොගය මේ 19 වෙනිදා එනවා STC එකෙන් ගේන පළවෙනි ටෙන්ඩරේ පළවෙනි තොගය අපිට මේ 19 වෙනිදා ලැබෙනවා කරු මන්ත්‍රීතුමා එනිසා ඔබතුමා කියපු අර සමහර කතා තියෙනවා පරණ කතා ගොඩක් තියෙන එක හරි ඔබතුමා කියන කතාවේ ඒ ඉතිහාසයේ හරි කරු මන්ත්‍රීතුමා මතු කරන මම උත්තර දෙලා නැහැ කරු මන්ත්‍රීතුමා එතකොට ඊ අර හිරු නිවුස් හරි ඒ 159 දීපිකේ ගෞරවය ජනතාවට දෙමින් ජනතාවට වෙළඳපොලේ හාල් වල හිකයක් ඇති නොවෙන්න තීරණ තුනක් ගත කරු කතානායකතුමනි ඔබතුමාගේ දැනගැනීම සඳහා පළවෙනි එක ටෙන්ඩර් කැඳවලා අපි ටෙන්ඩර් කැඳවලා මෙට්‍රික් ටන් 70000ක් ගෙනීම සඳහා තමයි පළවෙනි කැබිනට් මණ්ඩල තීරණය ගත්තේ දෙව හතර වෙනිදා සිට 20 වෙනිදා දක්වා නිදහස් කරලා පෞද්ගලික අංශල දුන්න සහල් ගෙනීම සඳහා ඒ හරහා මෙට්‍රික් ටන් 25000ත් 35000ත් අතර ප්‍රමාණයක් වෙළඳපොලට ළඟා වෙයි කියන ඇස්තමේන්තුව ඇතුව ඊයේ දවසනකට 12000ක් ආවා ඔය තියෙන 12ට කලින් එක ඔබතුමාගේ කියෙව්වේ හවස් වෙනකොට 12000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරගෙන තියෙන වරායෙන් එළියට ගරු මන්ත්‍රීතුමා ඒ වගේම මෙතුමා කිව්වා වගේ අර ලංකාවේ මෝල් හිමියන් සතුව තිබුණා කරු කතානායකතුමනි වීතෝගයක් ඒ වීතෝගය මම කිව්වා මෙට්‍රික් ටන් 103කට ආසන්න වීතෝගයක් තිබුණා හැබැයි මේගොල්ලෝ නිදහස් කරේ වෙළඳපොළ මිල වැඩි කිරීම ඉලක්ක කරගෙන ගරු ජනාධිපතිතුමා මැදිහත්ලා සාකච්ඡාවට තුනක් කියලා අවසානට තීරණයක් ගන්න උනා ගරු මන්ත්‍රීතුමනි ඔවුන්ගේ සහල් නිදහස් කිරීමට මේ වන විට ඔවුනොත් දවසකට සතොසට මෙට්‍රික් ටොන් 300කුත් වෙළඳපළට සහල් ඔවුන් සතු සහල් ප්‍රමාණය නිකුත් කිරීම වැඩි කරලා තියෙනවා ඒ තොගය පිළිබඳ විස්තරත් ඔබට මට දෙන්න පුළුවන් දෛනිකව ඔවුන් සහල් වෙළඳපළට නිකුත් කරනවා සහල් වල අඩුවක් තියෙනවා ගරු කතානායකතුමනි ඒ නිසා සහල් වල අඩුවක් තියෙන නිසා ඒකට උත්තරයක් හේම වෙනුවෙන් තමයි දේශීයව තියෙන මෝල් හිමියන් සතු සහල් අපි මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරා ඒකට මැදිහත් වෙලා නිදහස් කරා ආනයනික සීමා නිදහස් කළා 20 වෙනිදා දක්වා ආනයනය කරන්න අපිට දුන්නා ඊට අමතරව කැබිනට් මණ්ඩලය හරහා ගරු මන්ත්‍රීතුමා 70000ක් ආනයනය කරන්න අපි අනුමැතිය ගත්තා ඒ හරහා ගත්තේ මේ ක්‍රියාවලිය තමයි
ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ආනයනය කරන සහල් පරීක්ෂා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක ඒකකේ හැබැයි මේ වෙනකොට අහඹු ලෙස පරීක්ෂා කළාද කියලා මම දන්නේ නැහැ කන්ට්‍රෝල් කීපයක් නැවත යවන්න වෙලා තියෙනවා හැබැයි මේ ගෙනාපු හාල් වලින් දැන් ඇතුළට ඇවිල්ලා තියෙන රට ඇතුළට ආපු හාල් වලත් ගුල්ල කොච්චර ඉන්නවද නැත්නම් දින මේවා වෙලා කොච්චර මේවා වෙලා කියන එක අපි දන්නේ නැහැ. ඒක ඔබතුමා හරියට ඒ ප්‍රශ්නෙට හොයලා බලන්න. මොකද මේ හදිස්සියට හාල් ගේනකොට මේ ප්‍රශ්නේ ඇති වෙනවා. හැබැයි මේක අර මං කියපු විදිහට පෞද්ගලික ආයතනයේට ඔය බද්ද බලබල ඉන්න වෙලාවක් නැහැ. දැන් ටැක්ස් එක බලබල ඉන්න බෑ. රුපියල් 15 හරි බලලා රටේ මිනිසුන්ට කණ්ඩ දෙන්න බලන්න වෙනවා. එනිසා මේ ගැනත් පොඩි අවධානමක් ගන්න මොකද හේතුව අපි පහුගිය ආණ්ඩුවේ හාල් ගෝනි දෙකක් බෙදලා මේ හාල් ගෝනි දෙක ගුල්ලෝ ඉන්නවා කියලා හැම වෙලාවෙම මේ වෙලාවේ නිවුස් වල ගියා අපේ ආණ්ඩුවේ කාලේ ගියා ආණ්ඩුවේ ඒ නිසා මේක කන්ටර 9ක ගුල්ලෝ ඉන්නවා ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් බලන්න වෙයි
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ඔබතුමා කිව්වා වගේ අපි පෞද්ගලික අංශයට සහල් ගැන්වීමට ආනයනය කළ පසු පෞද්ගලිකාංශයේ ගරු කතානායකතුමනි සහල් ගැන්වීම LC ඕපන් කරලත් කරනවා ඩිරෙක්ට් බයස් සහරත් ගේන. ඒ කියන්නේ එහින් පටවනවා නැවට මෙහින් ආවට පස්සේ සල්ලි ගෙවීම කරනවා. හැබැයි මේ කෝක ආවත් වරායට සහල් ආවට පස්සේ කස්ටෝඩියෙක දුන්නට පස්සේ කස්ටෝඩියන් එකට කස්ටම් එකට ඩොකියුමන්ට් දුන්නට පස්සේ මේ සහල් චෙක් කරනවා. චෙක් කරන තැන් තුනක් තියෙනවා පරීක්ෂා කරන. මේ තුනේ කාල් කන්ටේනරෙන් කන්ට්‍රේ චෙක් කරනවා ගරු මන්ත්‍රීතුමා. ඒ වගේම අපි සහල් නිදහස් කර ගැනීම සඳහා පැය 4කට ආසන්න කාලයක් ඇතුළේ ඕනම කන්ටේනරයක් නිදහස් කරන්න වරාය ඇතුළේ යදාලා පහසු කරමු සාපස් කරලා තියෙනවා කස්ටම් එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සාකච්ඡා කරලා. ඒ නිසා තමයි කන්ටේනර 75ක් ගෙන්නපු පෞද්ගලික ඉම්පෝර්ට් එකනේ පෞද්ගලික ආනයන කරුවෙකුගේ. කන්ටේනර 75ක් ඔහු ගෙනලා තියෙනවා. ඔහුගේ 75න් කන්ටේනර 3ක ගුල් වෙලා තියෙනවා. අපි ඔහුට කියලා තියෙනවා ඒ තුන අපව යවන්න කියලා. මොකද ඔබතුමා කියනවා වගේ මේ හදිස්සියේ ඕපන් කරාට පස්සේ බොහෝ දෙනා හාල් ගෙන්නන්න පටන් ගත්තා ඒකේ ක්වොලිටි එක ගැන හිතන්නේ නැති වෙයි කියලා. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට වක්කීම් බාරගත්තා. අපි අදාළ ආයතනවලට දැනුම් දීලා තියෙනවා මේක පාරිභෝගිකයාට සුදුසු සහල් වෙළඳපළට එන්න ඕනේ. ඒ නිසා තමයි මේ කන්ටේනර් තුනක් අපිට අහු වුණේ. එහෙම නැත්නම් මේකත් වෙළඳපළට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඒකට ඉඩ දීලා නැහැ ගරු කතානායකතුමනි. සහල් මනුස්ස පරිභෝජනයට සුදුසු ඒවා තමයි ගෙන්නලා තියෙන්නේ. අර ගෝනි දෙක නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. ඒක නඩුවක් තියෙනවා පාරිභෝගික සේවා අධිකාරියත් ඒ නඩුව තියෙන්නේ. සහල් මෙට්‍රික් ටොන් 2000ක් පරිභෝජන නුදුසු මෙට්‍රික් ටොන් 2000ක් අනුරාධපුරයේ මෝලක තමයි අරන් ගිහලා සුද්ධ කරද්දී අහු වුණේ. ඒ සහල් මනුස්ස පරිභෝජනයට ගන්න පැකට් කරද්දී තියද අහු වුණා. මෙට්‍රික් ටන් 2000 සත්ත්ව සතුන්ට කෑම දෙන්න කියලා දැන් ඒක යවන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පනොස්ස පරිභෝජනයේ නුසුසු කිසිදු හාල් ඇටයක් ලංකාවට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියන එක බොහොම වගකීමෙන් ගරු මන්ත්‍රීතුමා කියනවා.
අංක 7 ගරු නීතිඥ ජයසේකර මන්ත්‍රීතුමා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ඇසීමට ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඇසීමට
ඔගරු කතානායකතුමනි මම 8 වෙනි ප්‍රශ්නේ අහනවා.
රුකතානායකතුමනි A1 2015 වර්ෂයේ ඍජු විදේශ ආයෝජන ණය ඇතුළත් නොවු ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 680යි ණය ඇතුළත් වූ ප්‍රමාණය ඩොලර් මිලියන 1160යි 2016 ණය ඇතුළත් නොවු 897යි ණය සමග 1078යි 2017 ණය ඇතුළත් නොවු 1373යි ණය සමග 1910යි 2018 ණය නැතු නොමැතිව 1614යි ණය සහිතව 2139යි 2019 ණය නොමැතිව 743යි ණය සහිතව 1189යි 2020 434යි ණය නොමැතිව ණය සහිතව 670යි 2021 598යි ණය නොමැතිව ණය සමග 784යි 2022 884යි ණය නොමැතිව 1167යි ණය සහිතව 2023 712යි ණය නොමැතිව 758යි ණය සහිතව 2024 පළමු භාගය සඳහා 498යි ණය නොමැතිව 521යි ණය සහිතව A2 දැනටගෙන ඇති ක්‍රියාමාර්ග මේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා විශාල අපකීර්තියක් රටක් විදිහට අපිට ලැබිලා තිබුණා. ඒකට හේතුව තමයි කොමිස් සිල්ලන සංස්කෘතියක් තමයි මේ ආර්ථික ක්‍රියාදාමය තුළ ජරා ජීර්ණ වූ සංස්කෘතිය තුළ රටේ නිර්මාණය වෙලා තිබුණේ. ඒ නිසා ආයෝජකයන් අතර තිබුණා විතාම කළු චිත්‍රයක්. මේ රටට එන ආයෝජනයන්ට වැඩි කොස්ට් එකක් තියෙනවා, පිරිවැයක් තියෙනවා, ප්‍රොෆිට් ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නට විදියක් නැහැ මේ කොමිස් සිල්ලන සංස්කෘතිය නිසා. මේ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත මේ සංස්කෘතිය වෙනස් කරන්නට Zero Tolerance for Corruption කියන අප්‍රෝච් එක යටතේ ජනාධිපතිතුමා සඳහන් කළා වගේම මංගල කතාවේදී සහ තරාතිරම නොබලා ඒ වැරදි කරන පිරිසට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ වගේම මේ රටට එන්නට සිටිය නිසි ආයෝජකයින්ට ඩිප්‍රයිව් කරලා තිබුණා ඒ අවස්ථාව ලබා නොදී තිබුණා මේ වගේ ගැටලු නිසා. ඒ බාධකයන් ඉවත් කරගෙන යනවා මේ වෙනකොට. අපි යන්නේ බොහොම කොලැබරේටිව් කෝපරේටිව් අප්‍රෝච් එකකින් විදේශ ආයෝජකයින් සම්බන්ධ කරගෙන, ආයතන සම්බන්ධ කරගෙන, ඒ රාජ්‍යයන් සම්බන්ධ කරගෙන අපේ ආයෝජන අවස්ථා ඒගොල්ලන්ට පෙන්නලා දීලා ඒකට ගැළපෙන සුදුසු ආයෝජකයන් ක්‍රෙඩිබල් ඉන්වෙස්ටර්ස්ලා රටට ඇද ගැනීමට අද්දවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරගෙන යනවා. මේ තුලින් රටට ලැබෙන ආයෝජන ප්‍රමාණය නව තලයකට ගෙනියන්නට අවශ්‍ය වැඩපිළිවෙලක් සූදානම් කරගෙන යනවා. ඊළඟට මෙරිට් බේස් වර්සස් ඩීල් බේස් ඒ කියන්නේ මේ දක්වා ඩීල් එක වැඩිම ආයෝජකයාට අවස්ථාව දෙනවා වෙනුවට ඉදිරියේදී මේ ආයෝජන ක්‍රියාවලිය ප්‍රතිසංවිධානය කිරීම තුලින් ඒ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොපෝසල් එකේ තියෙන මෙරිට් එකට අනුව දෙන්නට වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ලයිස්තුගත සමාගම් වලට ට්‍රාන්ස්පේරන්සි එක තියෙන, රෙගියුලර් රිපෝර්ටිං තියෙන ලිස්ටඩ් එන්ටිටීස් වලටත් ආයෝජන ලැබෙයි. ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් එක්ස්පෑන්ෂන් සඳහා ඉන්ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් විදියට අමතරව ඊට පරිබාහිරව රටේ වෙනත් කාර්යයන් සඳහාත් නව ආයෝජන ලැබෙන බවට ඒකට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තියෙනවා. තව වැඩපිළිවෙලක් තමයි රටට එන ආයෝජකයන්ට වීසා ලබා ගන්නට බැරුව උසාවියෙන් තීන්දුව දීලා තිබුණත් ඒවා ක්‍රියාත් නොකරපු ක්‍රමවේදය වෙනස් කරලා ඔන්ලයින් වීසා ගන්න ඉමීඩියට්ලි ක්‍රමවේදය මේ වෙනකොටත් සූදානම් කරලා තියෙනවා. විශාල පැසසුමකට ආයෝජකයන්ගේ ඒක ලක් වෙලා තියෙනවා. කල්මරන්නේ නැතුව අඩු වියදමකින් වැඩේ කරගන්නට අවස්ථාව සලසලා දීපු එක පිළිබඳව. ඊළඟට මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඩිජිටල් ආර්ථිකයට යොමු වෙන ගමන ශක්තිමත් කරන්නට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. කාර්යක්ෂමව විනිවිද භාවයකින් යුතුව ආයෝජකයන්ට රටේ තිබෙන ආයෝජන අවස්ථා අඳුනා ගැනීම සඳහා මේ වගේ වැඩ කටයුතු රාශියක් ප්‍රයොරිටි ඒරියාස් ඇඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට මැරිටයිම් සෙක්ටර් එකට මොන වගේ ආයෝජනයන්ද කැඳවාගෙන එන්න ඕන යනාදී වශයෙන් වැඩ කටයුතු මේ වගේ රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. දෙවැනි අවසාන එක අදාළ නොවේ.
අරු අමතුමාටම ස්තුතිවන්ත වෙනවා පැහැදිලි උත්තරයක් ලබා දීම සම්බන්ධව. විශේෂයෙන්ම ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමේදී ඉතාම වැදගත් දෙයක් තමයි ද්විපාර්ශ්වික ගිවිසු. අපි දන්නවා ඔබතුමාලා ඒ වගේම අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායකතුමා ඉන්දිය සංචාරයේදී ඉන්දියාවේ ප්‍රධානතම ව්‍යාපාරිකයන් හමු වුණා. අපි දන්නවා අපි මේට කලින් ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න ඕන, ගිවිසුම් ගත වෙන්න ඕන, ඒ වගේම එක්කා ගිවිසුම තව ශක්තිමත් කරන්න ඕන කියලා කිව්වා. හැබැයි ඔබතුමාලා අපිට මතකයි ඉන්දියාව සමග බලශක්තියෙන් බද්ධ වෙනවට, අපි ග්‍රිඩ් එක කනෙක් කරනවට, ඒ වගේම අපි නල පද්ධතියක් කරනවට, ඒ වගේම ඉන්දියානු රුපියල මෙහි පාවිච්චි කරනවට, ඒ වගේම ගොඩබිමෙන් මුහුදෙන් සහ ගුවනින් ඉන්දියාව සමග බද්ධ වෙනවට, ඒ වගේම සංස්කෘතික වශයෙන් බද්ධ වෙනවට, ඒ වගේම ඒ බද්ධ වීමට කිව්වේ ඉන්දියාව සමග ආර්ථිකව සහ දේශපාලනික වශයෙන් අපිට ගැට ගැහුනොත් අපිට වෙනත් රටවල් එක්ක ගනුදෙනු කරන්න බැරි වෙයි, ආර්ථික වශයෙන් ගනුදෙනු කරගන්න බැරි වෙයි, දේශපාලන වශයෙන් ගනුදෙනු කරගන්න බැරි වෙයි කියලා. මේ කතාව හැබැයි කිව්වේ අද නෙමෙයි, ඔබතුමාලා විපක්ෂයේදී තමයි මේ කතන්දරේ කිව්වේ. හැබැයි අපි දැක්කා මෙවර ඉන්දියාවට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා අස්සම් කරගෙන සහ එකතුණු සියලුම ගිවිසුම් වලට එකකතාවලට ඔබතුමාලා රබර් සීල් එක ගහලා ආවා. ඉතින් මම අහනවා ඔබතුමාලා මේට කලින් ඉන්දියාව සම්බන්ධව ඔබතුමාලා එක්ක සම්බන්ධව කියපු ඒ කතන්දර, ඒ රකුස, ඒක ඉල්ලාස් කරගන්නවද කියලා මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ විදියට අහනවා.
රබර් සීල් ගහලා ආවා කිව්වා, රබර් සීල් ගැහුවේ නැහැ. ඔබතුමන්ලා ඒ පහුගිය කාලෙදී ගත්තු සමහර ණය පවා ප්‍රධානයන් බවට පත්වන මට්ටමට මේ කතන්දරේ සාර්ථක වෙලා තියෙනවා. රබර් සීල් ගැහුවා කියන කතන්දරේ බොරු. ඒකට හේතුව තමයි මේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන ඉදිරියට යන වැඩපිළිවෙලක්. කලින් අවස්ථාවලදී වාතාවරණයන් යටතේ මේ ඩීල් දාලා රටේ පුරවැසියන්ට රටේ අනන්‍යතාවයට බාධා වෙන විදිහේ ගැටවලට තමයි රටක් විදියට අපිව හිර කරන්නට උත්සාහ කරේ. ඒ වෙනුවට දැන් එතුම ඒ පාර්ශ්වයන්ට පේනවා ජනතාවගේ න්‍යාය ප්‍රත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ජෙනුවින් ඉන්ට්‍රස්ට් එකකින් ජනාධිපතිතුමා මැදිහත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා තමයි මේ සමහර ආයෝජනයන් ලංකාවට මේ විදියට ලැබෙන්නේ. මේ කතාබහ තවදුරටත් තීරව කරගෙන ඉදිරියට ගෙනියන්නට අපි බලාපොරොත්තු වෙනවා.
ගරු රනිල් අනුර කුමාර සාන මැතිතුමා මේට කලින් කිව්වේ අපේ බලශක්තියත් එක්ක අපේ බලශක්තිය ඉන්දියාවත් එක්ක ගැට ගැහෙන්න, අපේ ගුවන ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න, ඉන්දියානු රුපියල් ලංකාවත් එක්ක බද්ධ වෙන්න රනිල් වික්‍රමසිංහට කවුද ජනවර්මක් දුන්නේ කියලා ප්‍රශ්න ඇහුවේ. හැබැයි දැම්මම අහනවා මෙතුමා කියන විදිහට අනුර කුමාරට ජනවර්මක් ලැබුණද මේ කියදරට රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ ඉන්දියාවත් එක්ක ඉස්සරහට යන ජනවර්මක් ලැබුණද කියලා මම අහනවා.
මං හිතන්නේ මේ මෙතුමා කියවලා නැතුව ඇති ඊයේ මාධ්‍යයට නිකුත් කරපු ජොයින් ස්ටේට්මන්ට් එක හිතේ තියෙන ප්‍රශ්න අහනවා වෙනුවට මං හිතන්නේ මේ දත්ත පදනම් කරගෙන ප්‍රශ්න ඇහුවා නම් හොඳයි. ඒකේ තියෙනවා සඳහන් කරලා මොනමන අංශයන් කෙරෙහිද අවධානය යොමු කරන්නේ, මොන අංශයන් වලද ගමන ඉදිරියට යන්න අපි සූදානම් වෙන්නේ කියන එක.
ප්‍රශ්න අංක නම් ගරු අමාත්‍ය විජිතේරත් ගරු අමාත්‍ය.
ගරු කතානායකතුමනි, මම සන්තෝෂ වෙනවා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්න කිරීම ගැන ඉතා පැහැදිලිව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ රටේ ජනතාවගේ ජනවරමක් ලැබිලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනවරමක් ලැබුණේ නැහැ. අපි එදත් පැහැදිලිව කිව්වා ලංකාවේ අපි බලශක්තිය නිෂ්පාදනය කරනවා, අතිරික්ත බලශක්තිය බිම්ස්ටෙක් කලාපය තුළ ඒ ආර්ථික සහයෝගිතාවය ඇතුළේ අපි පිටරටට අපනයනය කරනවා. ඒක රටට වාසියක්. ඒ වාසිය මත අපි බලශක්තිය නිෂ්පාදනය කරනවා සහ බිම්ස්ටෙක් ඒ ආර්ථික සහයෝගිතාවය ඇතුළේ අපි අපේ බලශක්තිය අතිරික්ත බලශක්තිය අපනයනය කළා රටට ආදායමක් උපයනවා. ඒ හැර ඉන්දියාවත් එක්ක ඔබ කියන ආකාරයේ වෙනත් ගිවිසුම් අත්සන් කළා නැහැ. ඒකාබද්ධ ප්‍රකාශනය තුළ ඉතා පැහැදිලිව බලශක්තිය පිළිබඳ විවිධ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා ඉදිරියට අරන් යනවා කියන එක පමණයි තියෙන්නේ. එහෙම නැතුව ඔබ කියන ආකාරයට රට පාවා දෙන කිසිදු ගිවිසුමක් අපි අත්සන් කරලා නැහැ.
ගරු නලින්ද බණ්ඩාර
නායකතුමා, මම සතුටු වෙනවා මෙතුමාලා ගේ වෙනස් වීම සම්බන්ධව. ඒක හොඳයි, රට සුබදායි, අපි ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න ඕන. හැබැයි මෙතුමාලා මැතිවරණ ව්‍යාපාරයේදී කිව්වේ අපේ ග්‍රිඩ් එක ඉන්දියාවේ ග්‍රිඩ් එකත් එක්ක කනෙක්ට් කරනවා කියනකොට අපිට විදුලිය දෙන එක නොදෙන එක ලයිට් කපන එක පිළිබඳව ස්විච් එක ඉන්දියාවට දෙනවා කියලා. ඉන්දියාවේ ඉඳන් අපේ රටට ගෑස් හා ඩීසල් නලපද්ධතියක් එළනවා කියපුවම කිව්වේ අපේ ගෑස් ටික අපේ ස්වාභාවික නිදිවල තියෙන ගෑස් ටික උකහාගෙන ඒක ඉන්දියාවට ලාභෙට අරගන්න යාලට කියන මුදලට ගන්න ඒ බලශක්ති අයිති ඒකාධිකාරී ඉන්දියාවට දෙනවා කියලා. ඒගොල්ලෝ කිව්වේ වෙනත් රටවල් එක්ක, මම දන්නේ වක්‍රාකාරෝ කිව්වේ චීන ගැනද කියලා. වෙනත් රටවල් එක්ක ආර්ථික සහ දේශපාලනමය වශයෙන් බද්ධ වෙන්න තියෙන අවස්ථාව නැති කරනවා කියලා කිව්වා. ඒ නිසා මේ දැන් බයිලා කියන්න එපා. ඒ කියපුවා ඉල්ලාස් කරගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියපුවා ඉල්ලාස් කරගෙන ඉන්දියාව ලොකු අයියාගේ විදියට නෙමේ, ඉන්දියාව බාපොච්චි එහෙම නැත්නම් කුඩා පොච්චි විදියට පිළිගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි පිළිගන්නවා ඉන්දියාවත් එක්ක අපි ආර්ථික වශයෙන් හා දේශපාලන වශයෙන් හා සංස්කෘතික වශයෙන් පත් වෙන්න ඕන කියලා. හැබැයි ඔයගොල්ලෝ ඒක පිළිගත්තේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒ නිසා කරුණාකරලා දැන් මට ඊයේ කිව්වා අර අපේ මහත්තයෙක් කිව්වා අර PTA එක සම්බන්ධව කතා කරලා PTA මයි කතන්දරේ ඔතුමා කිව්වා ඒක
ප්‍රශ්නාංක 9 ගරු නීතිඥ රවු ප්‍රශ්නාංක 9 නීතිඥ රවු මහපින් මන්ත්‍රීතුමා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහන්න අවස්ථාව තියෙනවා නේද? එතකොට උත්තර දෙයි.
ගරු කතානායකතුමනි, 2019 සිට 2022 වර්ෂය දක්වා රජය හා පෞද්ගලික අංශය විසින් COVID-19 සඳහා සිදුකරන ලද ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශයේ සතු තොරතුරු අනුව වෙන්වෙන් වශයෙන් පහත දක්වා ඇත. ගරු මන්ත්‍රීතුමා, 2019 ඇන්ටිජෙන් හෝ PCR පරීක්ෂණ සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අංශය අරගෙන නැහැ. 2019 2020 COVID-19 ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් අරගෙන නැහැ. PCR පරීක්ෂණ රාජ්‍ය අංශය 994,866යි, පෞද්ගලික අංශය 351,047යි. 2021 රැපිඩ් ඇන්ටිජන් රාජ්‍ය අංශය 1,928,349යි, පෞද්ගලික අංශය 361,265යි. PCR රාජ්‍යංශයේ අංශය 2,852,616යි, පෞද්ගලික අංශය 1,781,793යි. 2022 රැපිඩ් ඇන්ටිජන් රාජ්‍ය අංශය 268,969යි, පෞද්ගලික අංශය 257,273යි. PCR රාජ්‍ය අංශය 193,642යි, පෞද්ගලික අංශය 508,486යි. ඒ අනුව 2019 සිට 2022 දක්වා කාලය තුළ රැපිඩ් ඇන්ටිජන් රාජ්‍යංශයෙන් 21,97,318කුත් පෞද්ගලික අංශයෙන් 6,18,538කුත් කරලා තියෙනවා. PCR පරීක්ෂණ රාජ්‍යංශයෙන් 40,41,124කුත් පෞද්ගලික අංශයෙන් 26,41,321කුත් කරලා තියෙනවා. දෙවැනි කොටස දෙක ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ PCR පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි දේශීය නියෝජිතයාගේ නම් හැමුණුවක් වගේ දක්වා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා, මෙතන තියෙනවා ලියාපදිංචි දේශීය නියෝජිතයන්ගේ නම් 26ක්. මම ඒක සම්පූර්ණයෙන් කියවන්න ඕනද සභාගත කරන්නද? එක ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ PCR පරීක්ෂණ එක් එක් ඒකකයක් සඳහා රජය විසින් දරන ලද වියදම් පිළිබඳ විස්තර ඇමුණුම දෙකස ඇමුණුතුන් මගින් දක්වා ඇත. ඒ ඇමුණුම තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, මම සාරාංශ කරලා ඔබතුමාට කියන්නම්. රැපිඩ් ඇන්ටිජන් දිවස ෆාමා කලම්බු ඒගොල්ලෝ රුපියල් 1146 සිට රුපියල් 937 දක්වා එක එකකේකට මිලදී අරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ. කිෂ් ලැබොරටරිස් වත්තල එක රුපියල් 975ට. දැන් මේක තියෙන්නේ යුනිට් එකක ප්‍රයිස් එක තියෙනවා රුපියල් නෑ, රුපියල් වලින් තියෙන අනිත් එක. මම ඔබට ඔබතුමාට කියන්නම් මේක. දිවස පාමා කලම්බ රුපියල් 1146 සිට රුපියල් 937 දක්වා යුනිට් එකක්. ඒගොල්ලන් සම්පූර්ණ වේදම් කළා තියෙනවා රුපියල් මිලියන 2200ක්. කිෂ් ලැබොරටරිස් වත්තල කියන එකට ඒගොල්ලන්ගේ යුනිට් ප්‍රයිස් එක රුපියල් 975යි. ඒගොල්ලෝ වෙනුවෙන් රුපියල් මිලියන 73ක් වේදම් කළා තියෙනවා. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ප්‍රයිවට් ලිමිටඩ් කලම්බෝ ඒගොල්ලන්ගේ යුනිට් ප්‍රයිස් එක රුපියල් 1146 සිට රුපියල් 947 දක්වා රේන්ජ් එක තියෙන්නේ. ඒගොල්ලෝ වෙනුවෙන් රුපියල් මිලියන 882ක් වේදම් කළා තියෙනවා. යනුව රැපිඩ් ඇන්ටිජන් සඳහා රුපියල් මිලියන 3156.56ක් වේදම් කළා තියෙනවා. PCR පරීක්ෂණ සඳහා එවොන් ෆාමකෝ කෙම් නුගේගොඩ රුපියල් 2887 ඉඳන් රුපියල් 1270 දක්වා යුනිට් ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඒගොල්ලෝ වෙනුවෙන් රුපියල් මිලියන 2219ක් වැය කළා තියෙනවා. සියෝකා ප්‍රයිවට් ලිමිටඩ් ඒගොල්ලන් යුනිට් ප්‍රයිස් එක රුපියල් 822 සිට රුපියල් 750 දක්වා වෙනස් වෙනවා. සමස්ත වියදම රුපියල් මිලියන 441යි. ජෝර්ජ් ස්ටුවර්ට් ප්‍රයිවට් ලිමිටඩ් රුපියල් 1703 සිට 1220 දක්වා රේන්ජ් එක තියෙන්නේ. එයාලගේ රුපියල් මිලියන 394යි සමස්ත වියදම. ස්ලිම් ෆාමසියුටිකල්ස් මාළඹේ රුපියල් 745 ඉඳන් 705 දක්වා වෙනස් වෙලා තියෙනවා. මොකද මේ විවිධ අවස්ථා මැද ගිනීම් කරලා තියෙන නිසා සමස්ත වියදම රුපියල් මිලියන 164යි. ඇනලිටිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් කලම්බෝ රුපියල් 1445යි. ඒගොල්ලන්ගේ මිලදී අරගෙන තියෙන්නේ කට්ටල 42000යි. යනුව සමස්ත වියදම රුපියල් මිලියන 65යි. මේ PCR කට්ටල සඳහා පමණක් රුපියල් මිලියන 3285ක් වේදම් කළා තියෙනවා. යනුව සමස්තය රැපිඩ් ඇන්ටිජන් සහ PCR සඳහා රුපියල් මිලියන 6442ක්, ඒ කියන්නේ බිලියන 6.4ක් වියදම් කරලා තියෙනවා. ඒ ඔබතුමාගේ ආ දෙක කොටස පැන නුනගී. ගරු මන්ත්‍රීතුමනි, මට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් මේ මිලදී ගැනීමවලදී ඔබතුමා ඇහුවා NMR එකේ ලියාපංචි වූ දේශීය සමාගම් කවරේද කියලා. මෙතන සමාගම් 26ක් තියෙනවා. මේ සමාගම් 26 අතරින් සමාගම් 8කින් මේ PCR අතර සමාගම් 7කින් PCR සහ ඇන්ටිජන් මිලිය අරගෙන තියෙනවා. ජෝර්ජ් ස්ටුවර්ට් එක රැපිඩ් ඇන්ටිජන් සපයලා තියෙනවා, PCR සපයලා තියෙනවා. හැබැයි මේ රැපිඩ් ඇන්ටිජන් සැපීමේදී මිලියන 2ක ප්‍රමාණයක් සපයපු රුපියල් මිලියන 2200ක් අපි වෙනුවෙන් වියදම් කරපු මේ දිවස ෆාමා කලම්බු කියන සමාගම NMR එකේ ලියාපංචි සමාගමක් නොවේ. ඒ අය ලියාපංචි සඳහා ඉල්ලා තියෙනවා 2021 6 මාසේ 1 වෙනිදා. නමුත් ඒ අයට ඒ අයගේ සූසුකම් සපුරු නැති නිසා ලියාපංචි ලබා දීලා නැහැ. එතකොට මේ මෙතන පැහැදිලිවම පේනවා ඇන්ටිජන් වැඩිම ප්‍රමාණයක් මිලියන 2ක් ඒ මිලදී ගත්ත සමාගම NMR එක ලියාපංචි සමාගමක් නොවේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මට මේ තව මේක තියෙනවා සියලුම මේ ඇන්ටිජන් සහ PCR මිලදී ගැනීම සම්බන්ධ මේ ක්‍රියාවලිය ගැන මේ සියලු තොරතුරු තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් අපි පරීක්ෂණ කරනවා ගරු මන්ත්‍රීතුමනි.
ගරු කථානායකතුමනි, මම අපේ සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා විස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව. මේ ලෝක වසංගතයක් තිබුණු අස්සේ එවකට ආණ්ඩුව මිත්‍යා දෘෂ්ටිකව කථානායකතුමාට ධම්මික පැණි පෝලක්, එවැගේම ගංගාවන්ට පැන් දමලත් නැන ප්‍රසිද්ධියට පත් වුණු ඒ ආණ්ඩුව අවිද්‍යාත්මකව මලසිරුරු සම්පූර්ණයෙන් ආධානය කළ යුතුයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට පටහැනිව කටයුතු කරපු එකත් අපි දන්නා කාරණයක්. නමුත් මේ අවස්ථාවේදී මේ එන්නත් පිළිබඳව එන්නත් පරිේශන මට්ටමේ ප්‍රසිද්ධ සමාගම් ඒකේ දියුණු මට්ටමකට ඇවිත් තියෙන අවධියේ කලින් සිටම ඇනවුම් කරමින් ඉතාම අඩු ගානකට මේ එන්නත් ලබා ගැනීමට තිබුණු අවස්ථාව පැහැරහැරීමක් කර තියෙන බව ඔබතුමා පිළිගන්නවද?
හොඳ, ඔව්. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ලෝක වෙළඳපොලේ තිබුණු මිලට වඩා වැඩි මිලට අපි එන්නත් මිලදී අරගෙන තියෙනවා. ඒකත් මේ PCR ඇන්ටිජන් ක්‍රියාවලියම කොටසක් වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ දැන් අපි පත් වෙලා අදට හරියටම මාසෙයි. මේ ගැන පරීක්ෂණ කරලා ඔබතුමාට අනිවාර්ය වශයෙන්ම මේ සිදුවෙච්ච වංචා දූෂණ පිළිබඳව පාර්ලිමේන්තුවට අපි දැනුවත් කරනවා.
දෙවැනි අතුරු ප්‍රශ්න කතානායකතුමනි, අපේ සෞඛ්‍ය අමාත්‍යතුමන් ඊයේ ජනාධිපති අරමුදලේ ඇතිවෙච්ච සමහර වැරදි ක්‍රියාවන් පිළිබඳව විශාල විස්තරයක් කරා. ඒ වගේම දැන් ඔබතුමන්ලා පොරොන්දු වුණේ හොරුන් අල්ලනවා කියලානේ. ඉතින් හොරුන් අල්ලද්දී මේ වගේ පරිශ්‍රණවලදී දැන් ඉදිරියට වෙලා තිබෙනවා. දැන් සමහර සමාගම් NMRA එකේ අර මේ ඇනවුම් කිරීමට පෙර ටෙස්ට් කිරීම අවධියේ තිබුණු එන්නක් පවා හරි ඇනවුම් කිරීමට වේතිරේකයක් හැටියට ඒවට අනුමත ලබා දීලා තියෙනවායි කියලා පත්තරවල පළ වෙලා තිබුණා. මේ පිළිබඳව පරීක්ෂා කරලා ඒ වගේම ඒ එන්නත් අඩු මිලට ලබා ගැනීමට ඉල්ලුම් කරලා තිබුණු සමර සමාගම් වලට ඒ අනුමැතිය ලබා නොදී මෙවැනි අනෙකුත් සමාගම් වලට අර ඥාති මිත්‍රයන්ට උදව් කිරීම හැටියට මෙවැනි වැරදි ක්‍රියා සිදු වුණා කියලා ඔබතුමා පිළිගන්නවද? ඒ පිළිබඳ පරීක්ෂණයක් කරනවද?
වසංගතයට තමයි කට්ටිය මොවා වෙලා තියෙන්නේ. මේ තියෙන considering urgency of this item under prevailing COVID-19 pandemic. මෙන්න මේ යටතේ තමයි ඔය ලියාපන්චි නොවූ සමාගම් වලින් ඒ වගේම කලින් ඇනුම් කරලා දේවල් ගෙන්නන්න කටයුතු කරලා තිබෙන්නේ. මම අර ලියාපන්චි නොවූ සමාගම ගැන කිව්වා. ඔබතුමා අහන සහ රටේ ආන්දෝලනයකට තුඩු දීපු සමාගමේ අනෙක් සමාගම තමයි ඔය ලියාපන්චි කරලා මේ තරම් ප්‍රමාණයක් 2.2 බිලියන් ඇන්ටිජන් වලට මේ අපේ රජය මගින් වියදම් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරලා මේ සියලු තොරතුරු මේ ඒ පිළිබඳව සභාගත කරන්න අපි කටයුතු කරනවා.
ප්‍රශ්න අංක 10 ගරු දේවානන්ද සුරවීර මන්ත්‍රීතුමා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු මන්ත්‍රීතුමාට ප්‍රශ්න යොමු කරමු.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර මගනගුම ආයතනය සතු වාහන ඔව්. මගනගුම ආයතනය සතු වාහනවල ලයිස්තුවක් ඇමුණුම් අංක 2 ලෙසද දැනට මගනගුම ආයතනය සතු වත්කම් ඇතුළත් ගිණුම් ප්‍රකාශයේ ඇමුණුම් අංක 3 ලෙසද මේ සමග ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයට අදාළ කැබිනට් පත්‍රිකාවක් අපි කැමැති ඉදිරිපත් කරන්න. මගනගුම ආයතනය ඇතුළු එයට සනුබද්ධ සමාගම් 3ක් වසා දැමීමට අදාළ කරන අමාත්‍ය මණ්ඩල තීරණ අරගෙන තිබෙන්නේ 2023 3 මාස 20 දින. ඒ අනුව සීමා සහිත මගනගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගම, සීමා සහිත මගනගුම උපදේශක සහ කළමනාකරණ පුද්ගලික සමාගම සහ සීමා සහිත මගනගුම ඉමල්ෂන් නිෂ්පාදන පුද්ගලික සමාගම යන සමාගම් තුන ඈවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. එය 2023 මාර්තු මාසේ 20 දින කැබිනට් මණ්ඩලයේ විසින් තීන්දුව කළ තිබෙන දෙයක්. ඔබතුමාගේ ආයන්නේ 3 අතුරු ප්‍රශ්නය ඔව්, අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ ඇමුණුම් අංක 4 තිබෙනවා. අපට දීර්ඝ ලේඛන තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමනි, ඒවා අවශ්‍ය නම් ඔබතුමා ලබා දෙන්න පුළුවන් සාමයේ සභාවට. 4 ප්‍රශ්නය ඔබතුමා අහනවා නඩුවක් පිළිබඳව. එම නඩුව පවත්වගෙන යනවාද කියලා අහන්නේ. ඔව්, ඒ නඩුව පවත්වගෙන යනවා. HC සිවිල් 32 ස්ට්‍රෝක් 2023 ස්ට්‍රෝක් CEO කියන නඩුව. එම නඩුව එනුවේ මේ වන විට ගෙවා ඇති මුදල කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද? ගරු කථානායකතුමනි, එම නඩුව වෙනුවෙන් දැනට වියදම් කර තිබෙන මුදල කොටස් දෙකකින් යුක්තයි. එකක් එක නඩු කටයුතු සඳහා දැනට පසුගිය මට අවස්ථ 2023 සැප්තැම්බර් මාස සිට 2024 ජූලයි 22 දක්වා ගරු මන්ත්‍රීතුමනි වාර්තා තිබෙන වියදම් පිළිබඳව නඩු කටයුතු වල ඒ සියලුම මෙම නඩුවට අදාළ කරන නඩු කටයුතු සඳහා රුපියල් මිලියන 13 කුත් 964,027,730ක් රජයේ වියදම් කළ තිබෙනවා. ඒ වගේම මේක සම්බන්ධ ආබිට්‍රේෂන් එකක් බේරුම් කරණයක් ගිහිලා තිබෙනවා. ඒ බේරුම් කරණය පටන් අරන් තිබෙන්නේ 2024 අගෝස්තු 9 වෙනිදා ජනාධිපතිවරණ සීමාව වගේ තමයි මතකය. 2024 සැප්තැම්බර් 13 දක්වා වෙන විට ඒ බේරුම් කරන කටයුතු සඳහා රුපියල් 30,15,000ක් ගෙවා තිබෙනවා. ආයන ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ.
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ගරු ඇමතිතුමා දුන්නු පිළිතුර සම්බන්ධ ගොඩක් එතුමට ස්තුතිවන්ත වෙන අතර මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය එතුමා වෙත යොමු කරන්න මම කැමති. ගරු ඇමතිතුමනි, මේ වෙනකොට ඔබතුමා දන්නවා, ඔබතුමා ප්‍රකාශ කළා මඟනගුම ආයතනයට අයිති ආයතන තුනම 2020 මාර්තු මාසයේ වසදාන්න තීන්දුව කළා කියලා. හැබැයි මේ වෙනකන් ඒක වහන්න, ඒ ආයතනය වහලා දාන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ගණම් බේරා වසා දැමීමේ නඩුවක් ඒ සම්බන්ධයෙන් ගොනු කරලා තියෙනවා උසාවියේ. ඒකත් එක්ක හැබැයි ඒ නඩුවට අනුව උසාවිය විශේෂයෙන්ම තීන්දුවක් දීලා තියෙනවා සමතකරුවෙක් පත් කරලා මේ නඩුව ඉවර කරන්නට. හැබැයි මඟනගුම ආයතනය මෙහෙ වෙනකොට විශේෂයෙන්ම අර නඩුවත් එක්කම වහන්නත් බෑ විකුණන්නත් බෑ තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි තවම අර උසාවි තීන්දුව ක්‍රියාත්මක නොකර මේ නඩුව එක දිනයකට 125 බැගින් ලෝයස්ලට ගෙවමින් පවත්තන යනවා. එතකොට ඒ පිළිබඳ මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති, ඒ උසාවිය සමතකරුවෙකු පත් කරලා මේක විශේෂයෙන්ම ඈවර කරන්නට නියමිත ආයතනයක් පුජ්ජලික සමාගමක් එහෙම නොකර මේ රජයේ මුදල් තවම භාවිත කරමින් පවත්තන යන්නේ ඇයි කියන කාරණා මම ඔබතුමාගෙන් අහන්න කැමති.
ගරු මන්ත්‍රීතුමනි, මකනගුම ආයතනයේ සේවකයන් 900කට ආසන්න ප්‍රමාණයකින් 700 ගණනක් VRS මගින් වොලන්ටරි රිටයර්ඩ් ස්කීමයක් මගින් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් මගින් විශ්‍රාම ගොස් තිබෙනවා. තවත් 122 දෙනෙක් එවකට පැවති රජයේ විසින් කම්පල්සරි අනිවාර්ය විශ්‍රාමය අවලා තිබෙනවා. එම නිසා සේවකයන් නීත්‍යානුකූලව ගත්තොත් මකනගුම ආයතනය තුළ කටයුතු කරන්නේ නැහැ. නමුත් ඔබතුමා කිව්වාගේ මේකට අදාළ කරන ගෙවීම් ගණනාවක් තිබෙනවා කරන්න රාශියක් විවිධ කොන්ත්‍රාත්කරුවන්ට. මෙයට අදාළ කරන උපකරණ රාශියක් තිබෙනවා. ඒ වගේම මෙයට අදාළ කරන නඩු කටයුතු ප්‍රමාණයකුත් තිබෙනවා. අන්න ඒ වෙනුවෙන් මඟනගුම ආයතනය මෙට කලින් ආණ්ඩුව ගත තීන්දුවක් විදිහට එහි සේවකයන් 63 දෙනෙක් පවත්වාගෙන යනවා. ඔන්න ඔබතුමා කියන නඩු කටයුතු සහ උපකරණ ආදිය පිළිබඳ බලන්නත්, ඒ වගේම ඉදිරි කාලයේදී මාර්ග සංවර්ධන අධිකාරියට පවරා දීමේ අරමුණ ඇති. එතකොට ඒ නිසා මඟනගුම ආයතනය ටෙක්නිකලි නීත්‍යානුකූලව වසා අවසන්. නමුත් එහි ඉතුරු කොටසක් තිබෙනවා මම පැහැදිලි කරපු. ඊට පස්සේ මේ බේරුම් කරණය සම්බන්ධ ගත්තොත්, බේරුම් කරණයට තමයි ඇත්තටම ගරු කථානායකතුමනි මුදල් වැඩිපුරම වේදන් වී තිබෙන්නේ. රේට් එකක් ලෙස ගත්තොත් මාසක් ඇතුළත මිලියන් 3ක් වේදන් කළ දෙනවා බේරුම් කරන. ඒ නිසා මේවා පිළිබඳව නැවත සමීක්ෂණයක් කරන්න අවශ්‍ය කියලා මම දන්නේ නැහැ. මට අද පැහැදිලි කරන්න බෑ. මගේ උසාවි නියෝගය මම කියවලා නැති නිසා. නමුත් මේ නඩුව ඔබතුමා කියන නඩුවට පමණක් නෙමෙයි. තව නඩු කටයුතු ගණනාවක් තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව සාකච්ඡා කරලා මේ උපරිම කාර්යක්ෂමවත් නීතිර අනුවත් විසඳා.
ගරු ඇමතුමාට මං ඉදිරිපත් කරන දෙවැනි අතුරු ප්‍රශ්නේ, ගරු ඇමතුමනි, විශේෂයෙන් අපි අපට දැනෙනවා හැඟෙනවා මඟ නැගුම කියනකොටම අපට මතක් වෙන පවුලකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ ආයතනයෙන් මේ රටේ ආර්ථිකයට, ඒ වගේම මිනිස් ජීවිතවල නිරෝගී භාවයට කරලා තියෙන හානිය ඉතාම බරපතල. ඒ වගේම තමයි ගරු ඇමතුමනි, මේ වෙනකොට ඔබතුමා ප්‍රකාශ කරපු ආයතනයේ පවත්වගෙන යන්න පත් කරපු නිලධාරි 65 අතර, ඒක විශේෂයෙන්ම කන්ටැක්ට් බේසික් මත අවුරුද්දෙන් මාස දෙකෙන් දෙකට දීර්ඝ කරන පදනම මත තියන් ඉන්න නිලධාරි කණ්ඩායම, සාමාන්‍ය අධිකාරිතුමා ගත්තත්, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමා ගත්තත්, අනිත් කණ්ඩායම ගත්තත් එහෙම තමයි පවත්වගෙන යන්නේ. මේ ඊයේ පෙරේදා 104කට ලියවුණු චෙක් එකක් මිලියන 21කට මාරු කරනවා. මිලියන 21ක් යොදලා. ඔබතුමාට පුළුවන් මට ඕන නම් ඒ චෙක් එකේ පිටපතක් යොමු කරන්න. එතකොට මට ඕනකම තියෙන්නේ, එකක් මට දැනගන්න ඕනකම තියෙන්නේ, මේ වගේ විනාශකාරී ආයතනයක්, ඒ වගේම බිලියන 12ක විතර බොන්ඩ් පාවිච්චි කරලා පුජ්ජලික සමාගම් හරහා ඒගොල්ලෝ මාරු කරන ලාභ කරගන්න එකක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබතුමා විශේෂම පරීක්ෂණයක් සිද්ධ කරනවද නැද්ද කියන කාරණාව තමයි මට දැනගන්න ඕන.
ඔව් ගරු කතානායකතුමනි, ඔබතුමා මේ චෙක් පත පිළිබඳ තොරතුරු ලබා දුන්නොත් අපි ඒ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්නම්. ඊට අමතරව අපි නිල නොවන මට්ටමේ අකඟතාවයකට පැමිණෙමින් තිබෙනවා මේ උපකරණ RD එකට නීත්‍යානුකූලව පවරන්නත්, ඒ වගේම මේකේ දැනට ඉවත් වී සිටින දක්ෂ සේවකයන් විනත් ව්‍යාපෘතිවලට අවශ්‍යතාවය පදන මත පමණක් සලකා සැලකිලට ගන්නත් අපි අදහසක ඉන්නවා. ඔබතුමාගේ තොරතුරු ලබා දෙන අපි කටයුතු කරන්න බොහොම ස්තුතියි.
දෙවෙනි වටේ සඳහා ප්‍රශ්න අංක 5 ගරු කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා, කුචිකාරම් පස් සම්පත් ඉඩම් වාරි මාර්ග අමාත්‍යතුමා.
මම කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන් ප්‍රශ්න අහනවා.
පිළිතුර මම සභාගත කරනවා.
හත්වෙනි ප්‍රශ්නය ගරු නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
මම ගරු නීතිඥ දයාසිරි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු 7 වෙනි ප්‍රශ්නය අහනවා.
කෘෂිකර්ම පස් සම්පත්
සභාගත කරනවා.